අපි යන් ආණ්ඩු පක්ෂ මන්තිරු කරු මොහන් පිළිසිලුමන්
ඉල්ලනවාට
ඔබතුමාට ඉතාම ස්තුතිවන්ත වෙනවා මූලාසන උඩ කරු මන්ත්‍රීතුමනි අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම අපි රංජිත් මන්දු මණ්ඩාර මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම සියලුම කතික මහත්තුරුන්ට අපේ මන්ත්‍රීවරුන්ට ස්තුතිවන්ත වෙනවා මේ අද කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව දැන් විශේෂයෙන්ම දැන් එතුමා මේ ඉදිරිපත් කරපු කල්තැබීමේ යෝජනාවේ මුලින්ම කියවෙන්නේ ගෝඨාභය රාජපක්ෂ නායකත්ව යටතේ සම්පූර්ණ විනාශ වූ ලංකාවේ කෘෂිකර්මාන්තය තාම යථා තත්ත්වයට පත් වෙලා නැහැ කියන කාරණේ මම කියන්න ඕනේ විශේෂයෙන්ම දැන් ඇත්තරම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියට ඉතාම සද්භාවයෙන් තමයි කාබනික පොහොර පමණක් මේ රටේ වගාවට යොදාගන්න කියන කාරණේ ඇති කරේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා ඒ කාලේ කාබ රසායනික පොහොර ගෙන්නන්න ගරු මූලාසනවල මන්ත්‍රීතුමනි රුපියල් මිලියන 400ක පමණ මුදලක් වියදම් කරන්න වුණා අපිට. ඒ වගේම රසායනික පොහොර භාවිතාව නිසා වග්ගඩ රෝග වගේ බෝනෝන රෝග ඇති වුණා. නැ විශාල හානියක් මේ රටට වුණායි තියෙන නිසා මම හිතන්නේ ඒක මූල්‍යමහා පාර්ශ්වික වශයෙන් වඩා තිරසාර කෘෂිකාර්මික ක්‍රමයක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතුව තමයි රසායනික පොහොර සහ අනිකුත් කෘෂි රසායන ගැනීම තහනම් කළා. එතුමා ඒ වැඩේ කරන්න ගියේ. නමුත් අපි දැක්ක මේක මම හිතන්නේ අන්තිමට මේක දේශපාලන මුණුවක් අරගෙන කිසියම් ආකාරයකට හෝ කිසියම් ආකාරයකින් මේක මේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න කිසිම උදව්වක් එතුමාට කරේ නැහැ. ඉතින් සම්මත වෙන නැවත වතාවක් අපිට සිද්ධ වුණා රසායනික පොහොර වලට යන්න. හැබැයි එතෙන්දී අපි කියන්න ඕනේ දැන් මේ කියන කාරණේ දැන් හෙක්ටර් කුබ්බෑ කඩුව කොයි පරිශනාවද සමීක්ෂණයක් කරා 2022 දිස්ත්‍රික්ක 11ක ගොවීන් හයිස් 25කින් ඒ සමීක්ෂණයේදී අනාවරණය කරපු සභාපතිතුමනි මේ කාබනික පොහොර පමණක් හඳුන්වා දීම නිසා වී වගා කරන ලද භූමි ප්‍රමාණය 105යි අඩුලා තිබුණා. ඒ වගේම ඒකත් 108ක ගොවි ජනතාව අතර තමයි ප්‍රචලිත වෙලා තිබුණේ. ඒ වගේම අස්සන්න යම් අඩුවක් වෙලා තිබුණා. හැබැයි මේ කාබනික පොහොර භාවිතා කරන ගොවීන් ප්‍රමාණය 3/2කට ඉහළ ගිහිල්ලා තිබුණා. ඊළඟට කාබනික පොහොර නිෂ්පාදකකින්ගේ 152ක් අපි දැක්කා ඒ කාලේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න මේ රටේ බොහෝ ජනතාව උත්සුක වුණා. එතකොට ඒ කාබනික පොහොර නිෂ්පාදනයේ 152ක් ගොවි ප්‍රජාවකින් තමයි බිහි වුණේ. ඉතින් මේක උනා නම් යම් කාලයක් තිස්සේ අපිට හොඳ තැනකට යන්න දුන්නා. නමුත් අපි දැක්කා මේක සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කළා. සමහර දේශපාලන පක්ෂ ව්‍යාජ ගොවි සංවිධාන අටවල මේක තනිකරම මූණුවරක් ගත්ත දේශපාලන වැඩපිළිවෙලකට. ඒ නිසා මම හිතන්නේ අපි මේ යෝජනාවේ තියෙන ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ අපේ රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් විනාශ වුණයි කියන කාරණේට අපි තදබල විදිහට අපි විරුද්ධ වෙනවා කියන කාරණේ කියනවා. ඉතින් ඒ වගේම මේ දැන් යම් අභියෝගයක් එක්ක අපි කෘෂිකර්මාන්තය ඉස්සරහට ගෙනෙනකොට අපේ දැන් ගරු ජනාධිපතිතුමා වගේම අපේ කෘෂිකර්ම ගරු ඇමතිතුමාගේ නායකත්වය යටතේ දැන් අපිට පුළුවන් වෙලා තියෙන පොහොර නිසි වෙලාවට ලබා දෙන්න. ඒ වගේම අපි දැන් පොහොර වෙනුවට ගරු සභාපතිතුමනි හෙක්ටාරක රුපියල් 15,000ක් අපි පොහොර ලබා දීමේ කටයුතු ආරම්භ කරා. දැන් මේ වතාවේ මුල් වතාවට ඒක යම් යම් ප්‍රශ්න තිබුණත් මම හිතන ඉදිරියේදී අපි විශ්වාස කරනවා දිගින් දිගටම අපිට හෙක්ටාර රුපියල් 15,000 ගන්න පොහොර ලබා දෙන්න පුළුවන් වේවි. ඒ වගේම අපි දැන් නව තාක්ෂණය අඳුනලා දීලා තියෙනවා විවගාවට. ඉතින් ඒ අනුව දැන් විවගාව යම් ස්ථාවර තත්ත්වයකට පත් වෙලා තියෙනයි කියලා අපි කියන්න ඕනේ. දැන් විශේෂයෙන්ම දැන් මේවර මහකන්න එනකොට අපි දැක්ක මම හිතන මාස 4ක් 4ම අර එක දිගට වැස්සා. අපි බලාපොරොත්තුනේ වීඅස්වන්න මෙට්‍රික් ටොන් මිලියන 2.6ක්. නමුත් අපි කියන්න ඕනේ අපිට අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු කරපු සමීක්ෂණයකින් අඩාන්වලා තියෙනවා මෙට්‍රික් ටොන් මිලියන 3.6ක් දක්වා අපිට වීඅස්වන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම සමහර කලාපවල දැන් උඩවලව කලාප වගේ කරු සභාපතිතුමනි හෙක්ටාරයකට ලැබිච්ච අස්වන්න ප්‍රමාණය මෙට්‍රික් ටන් 12 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ සන්තෝෂ වෙන්න පුළුවන් කාර්යයක්. මොකද අපේ රටේ වාර්ෂික සහල් පරිභෝජනයේ තියෙන්නේ මෙට්‍රික් ටන් මිලියන 2.4ක්. එහෙම නැත්නම් මාසික අවශ්‍යතාවය මෙට්‍රික් ටන් ලක්ෂ 2යි. ඉතින් ඒ අනුව මම හිතන්නේ අපිට පහුගිය යලකන්නේ අස්වැන්නයි මේවර මහකන්නේ අස්වැන්නත් ඉදිරියේ යලගන්න අස්වැන්නත් අරන් බලනකොට අපිට රටින් සහල් ගේන අවශ්‍ය වෙන්නේ නැහැ කියන කාරණා අපි කියනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි අද වෙනකොට අපේ අපිට අපේ පරිභෝජනට අවශ්‍ය කරන සහල් ප්‍රමාණය අපිම නිෂ්පාදනය කරගන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා කියන කාරණා අපි කියනවා. හැබැයි අපි මේ රට විපක්ෂල කියන්න ඕනේ මේ தත්ත්වය ඉබේට පහළ වෙච්ච එකක් නෙවෙයි. දැන් මේක අපි මේ පොහොර ලබා දුන්නා වගේම වගාවට අවශ්‍ය කරන අපි අපිට පුළුවන් වුණා කරු සභාපතිතුමනි වගාවට අවශ්‍ය කරන ජලය ලබා දෙන්න, ඒ වගේම ජලය ලබා දෙන්න අවශ්‍ය කුඩා වැව්වල අලුත් වැඩියා කටයුතු වලට ඇලවේලි වැව්වා ගම්බතුරෙන් හානි වෙච්ච වාරි මාර්ග ප්‍රතිසංස්කරණ විශාල මුදලක් අපි 2023 අවුරුද්දේ ලබා දුන්නා. ඉතින් ඒ වගේම දැන් 2024 අවුරුද්දටත් අපි විශාල මුදල් ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කළා දීලා තියෙනවා. ඒ වගේම අපි නවීන තාක්ෂණය ඒ කියන්නේ පැරෂුට් අඩි භාවිත කරන්න අපි ගොවියෝ උනන්දු කරා. දැන් මේ අවුරුද්දෙත් අපි රුපියල් මිලියන 238ක මුදලක් ගොවි ජන සම්වර්ධන දෙපාර්තමේන්තුව හරහා පැරෂුට් අඩි භාවිත කරන්න අපි වෙන් කළා දීලා තියෙනවා. ඒ වගේම ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන තමන්ගේ වගා කටයුතු කරන්න පොහොර යොදන්න කෘෂි රසායන ද්‍රව්‍ය යොදන්න අපි අවශ්‍ය කරන පහසුකම් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයත් සම්බන්ධ කරගෙන කෘෂිකර්ම නව්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන්න අපි විශාල මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශ හැටියට අපි වෙන් කළා තියෙනවා කියන කාරණා අපි කියනවා. ඉතින් ඒ වගේම දැන් අපි ඒ නිසා මම හිතන්නේ කාටවත් කියන්න බෑ මේ රටේ විපක්ෂ දේශපාලන නායකින්ට අපි මේ රටේ කෘෂිකර්මාන්තය ආරක්ෂා කරන්න කටයුතු කරන්න නැහැ කියලා. මොකද දැන් කෘෂිකර්මයේ විශේෂයෙන්ම බීගෝ විතන යම්මාකාර ස්ථාවර තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඒ කාරණේ අපි කියනවා. එතකොට දැන් මේ විදිහට යනකොට අනිත් පැත්තෙන් එන අනිච්චෝදනාව තමයි වී විකුණා ගන්න රජය උදව් කරන්න නැහැ කියන කාරණේ. ඉතින් ඒක ඇත්තරම ගරු සභාපතිතුමන අපි ප්‍රතික්ෂේප කරනවා. ඇත්තරම දැන් මේ වී වගා වී විකිණීම ගැන කතා කරනකොට අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ ඉස්සෙල්ලම වී වලට සහතික මිලක් ලබා දෙන්න ඕනේ. දැන් කොහොමද මේ වී වලට සහතික මිල ලබා දෙන්නේ? එතකොට මට මතකයි කෘෂිකර්ම ගරු ඇමතුමා මේ අවුරුද්දේ ජනවාරි මාසේ ගෙන්නලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෙක්ටර් කොබ්බැකඩුව කෘෂි පර්යේෂණ ආයතනයේ සියලු ආයතන ගෙන්නලා මේ සම්බන්ධයෙන් කතා කරා. ඒ කතා කළා. දැන් ඒ අනුව 2023 2024 මහකන්නේ වීමලදී ගැනීම සඳහා සම්වර්ධන මූල දෙපාර්තමේන්තුව මගින් යම් මාර්ගෝදේශක නිකුත් කළා තියෙනවා. ඒ අනුව ගරු සභාපතිතුමනි අපි තෙතමනේ 114 වඩා අඩු නාඩු වී කිලෝ එකක් රුපියල් 105කටත් සම්බා වී කිලෝ එකක් රුපියල් 120කටත් කීරි සම්බා කිලෝ එකක් 130කටත් ගන්න විදිහට සම්මත මිල ගාණක් අපි නියම කළා තියෙනවා. ඉතින් එතකොට දැන් මෙහෙම වෙනකොට අපි දැක්කා නිරන්තරයෙන්ම අපේ ජනමාධ්‍ය ඔස්සේ කියන කාරණේ තමයි ගොවීන්ට තමන්ගේ වී ටික විකුණ ගන්න බැරුව සම්පූර්ණ ප්‍රශ්නක ඉන්නවයි කියන කාරණා. නමුත් ඒක සම්පූර්ණ අසත්‍යකරු සභාපතිතුමනි. හැබැයි අපි පිළිගන්නවා සහතික මිල නියම කළත් අපිට කාලයක් යනකම් වී අලෙවි මණ්ඩලයට වී ගන්න සල්ලි තිබුණේ නැහැ. ඉතින් ඒ අනුව යම් ප්‍රමාදයක් වුණා. එතකොට සමහරක් පෞද්ගලික වෙලෙන්දෝ වී ගත්තේ සහතික මිලත් වැඩි අඩුවෙන්. හැබැයි දැන් මේ වෙනකොට දැන් වී අලෙවි මණ්ඩලයේ වී මිල දෙකම ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම ගොවි බාර අරමුදලින් රුපියල් මිලියන 250ක් අපි 108ක පොලියට අරගෙන දැන් එයින් රුපියල් මිලියන 100ක් දැන්ටත් උදවලා වී මිල දෙක ගැන ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව ගරු සභාපතිතුමනි දැන් මේ වෙනකොට මහා භාණ්ඩාගාර රුපියල් මිලියන 500ක් අපේ අමාත්‍යංශයට වෙන් කරලා දීලා අපි ඒ අනුව ගොවියෙකුගෙන් රුපියල් කිලෝග්‍රෑම් 2500 උපරිමයකට යටත්ව දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ප්‍රමිතියෙන් යුක්ත වී මිල දෙක ගැනීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් අනුව අපි දැන් මේ වෙනකොට කලාපහතක මධ්‍යස්ථාන 241කින් මුළු ධාරිතාවය මෙට්‍රික් ටොන් 271,400ක් වී මිලදී ගන්න ගබඩා 321ක් අපි ලෑස්ති කරලා තියෙනවා වී අලෙවි මණ්ඩලයේ හැටියට. ඒ නිසා එතකොට ඊයේ දවසේ වෙනකොට ගරු සභාපතිතුමනි අපි හම්බන්තොට කලාපෙන් නාඩු වී අරගෙන තියෙනවා කිලෝග්‍රෑම් 904,202ක් සහ සම්බා වී අරන් තියෙන 4369ක් අම්පාර කලාපෙන් නාඩු තුන්ලක්ෂයට දෙදාස් හාරසියටක් කරන් තියෙනවා ගොවි. එතකොට සමස්තයක් හැටියට ගොවින්ගෙන් 421 ගෙදෙනෙන් රුපියල් මිලියන 95ක් අපි වී මිලදී අරගෙන තියෙනවා. එතකොට දැන් සමහරක් වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි සමහරක් තැඹල තාම ගොවීන් වීයලවි මණ්ඩලයට වී ලබා දීමේ කටයුත්ත නියැලෙන්නේ නැහැ. දැන් මම දැක්ක ඊයේ මොණ්ඩ පත්‍රයේ කියන කරු සභාපතිතුමනි අනුරාධපුර ප්‍රදේශයේ දැන් මේ මේ වෙනකොට වී මිලදී ගැනීම දැන් ගබඩාරලා සතියක් වුණත් තාමත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් කවුරුවක්වත් තාම වීයලවි මණ්ඩලයට වී බාර දීමේ කටයුත්තක් ආරම්භ කළා නැහැ. මොකද අපි සන්තෝෂණ එක පැත්තකින් අපේ සහතික මිලට වඩා වැඩිපුර මුදල් ගෙවනවා නම් ඇත්තට ඒක ගොවීන්ට ඒක ලාභ යනවා නම් වී අලෙවි මණ්ඩලයට නොදුන්නත් තමන්ගේ ආර්ථික ශක්තිමත් කරගන්න ගොවීන්ට හැකියාව තියෙනවා නම් ඒක හොඳයි කියන විශ්වාසය තමයි අපේ තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි වගකීමෙන් යුක්තව ප්‍රකාශ කරන කොයි හරි යම් තැනක ගොවීන්ට වී විකුණ ගන්න ප්‍රශ්නයක් තියෙනවා නම් ගරු සභාපතිතුමනි අපි වී අලෙවි මණ්ඩලයේ හැටියට කෘෂිකර්ම අමාත්‍යාංශ හැටියට අපි ඕන වෙලාවක අපි ඒ වී මිල සාධාරණ මිලකට අපි සම්මත මිලට අපි මිලදී ගන්න සූදානම් කියන කාරණේ අපි කියමු. ඒ වගේම අද අපේ ගොවියට තියෙන අනිත් ප්‍රශ්න තමයි කරු සභාපතිතුමනි විශේෂයෙන්ම සමහරක් දැන් පොදුවේ තියෙන චෝදනාවක් තමයි මේ ප්‍රධාන වී මෝල් හිමියන් වී මිලදී ගැනීමේදී ලොකු ඒකාධිකාරියක් පවත්වාගෙන යනවා. සමහරක් වෙලාවට ඒ නිසාම සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ඉතාමත්ම බරපතල අපහසුතාවටපත් වෙන එයාගේ ව්‍යාපාර කඩම් වැටලා තියෙනවා. ඒ නිසා කරු ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් කල්පනා කළා සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටත් ඒ වගේම වී එහෙම වී තම්පත් කරන් ඉන්න අයටත් ඒ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පුළුවන් ආකාර ණය යෝජනා ක්‍රමයක් ඇති කළා දුන්න රුපියල් ඒ සඳහා මේ වෙනකොට රුපියල් බිලියන 9ක් වෙන් කළා තියෙනවා. එතකොට මුදල් අමාත්‍යංශෙන් එතකොට අපි ඒ රුපියල් බිලියන 9 සුළුහා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් රුපියල් මිලියන 50කුත් වී එක්ස්ප්‍රස් කරන අයට රුපියල් මිලියන 25ක් විතර තමයි දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ. එතනදි මම හිතන්නේ 115ක පුලියක් අය කරන නමුත් ඒ 115 පුලියෙන් 104ක් භාණ්ඩාගාරයේ කෙලින්ම අදාළ බැංකුවට ලබා දෙනවා. ඉතින් එතකොට ඒ මගිනුත් ගරු සභාපතිතුමනි අපිට වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරලා මේක අපේ ගොවියට සාධාරණයක් කරලා දෙන්න පුළුවන් කියන විශ්වාසය අපේ තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියන්න ඕන කාරණේ තමයි අද විපක්ෂය මොන ආකාරයට කිව්වත් අද වෙනකොට අපේ ජනාධිපතිතුමා අපේ රජය යටතේ අද වෙනකොට මේ රටේ කුෂ්කර්මාන්තය ශීඝ්‍රයෙන් යම් විස්තර තත්ත්වයකට පත් වේගෙන යන නිසා මම හිතන්නේ වෙනදා කාලයක් කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙලා හිටපු මේ රටේ ගොවි ජනතාව දැන් අද වෙනකොට නැවත නැවත කෘෂිකර්මාන්තයට බද්ධ වේගෙන ඇවිල්ලා ගරු ජනාධිපතිතුමා කියනා වගේ විශේෂයෙන්ම අපේ නිෂ්පාදන ආර්ථිකය වැඩි කරන්න කෘෂිකර්මාන්තය හරහා අපිට ලොකු ඉඩක් තියෙනවා කියන කාරණේ අපි කියන්න ඕන කරු සභාපතිතුමනි. එතකොට අනිත් පැත්තෙන් දැන් මේ යෝජනාවේ තිබිච්ච අනිත් කාරණේ තමයි එළවලු වගාව පිළිබඳව. දැන් මේකේ තියෙන තවද නිසි නියාමන ක්‍රමවේදයක් නොගැනීම හේතුවෙන් එළවලු ගොවීන්ට දැත්ව ඇත්තේ එම දුෂ්කරතාවයි කියලා මේ සඳහන් වෙලා තියෙනවා. නමුත් ගරු සභාපතිතුමනි අපි කියන්න ඕන දැන් පහුගිය කාලේ ඉතාමත්ම දැඩි අයහපත් කාලුණු තත්ත්වයක් තිබුණා. එතකොට ඒ වැස්ස කාලේ අපි දන්නවා එළවලු විනාශ වෙලා ගියා. එතකොට මිල වැඩි වුණා. මේ රටේ ජනතාව ඉතාම බරපතල අපහසුතර පත් වුණා. දැන් වැස්ස නැහැ. නියගැවිල්ලා දැන් ඒත් අස්වැන්න අඩු වෙලා අස්වැන්න වැඩි වෙලා දැන් විකුණා ගන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ දැන් මේක නියාමනය කරන්න අපි කෘෂිකර්ම අමාත්‍යංශය හැටියට අපි තීන්දුවක් අරගෙන තියෙනවා කර සභාපතිතුමනි. අපි ආරක්ෂිත ගෘහ තුල අපි එළවලු වගා කරන්න කෘෂිකර්ම අමාත්‍යංශ හැටියට විශාල ශක්තියක් මේ රටේ ගොවීන්ට ලබා දෙනවා. අපි 150 දායකත්වය යටතේ අපි ආරක්ෂිත ගෘහ ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම බින්දුසා විසුරුම් ජල සම්පාදන පද්ධතියත් අපි ලබා දීමට අවශ්‍ය කටයුතු සකස් කරලා තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් ගරු සභාපතිතුමනි දැන් මේ වෙනකොට අපේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගන්න අවශ්‍ය ශක්තිය අපේ ගොවියන් ලබා දෙන එක. ඉතින් එතකොට ඒ සඳහා අපි වැඩි අස්වැන්න ලබා දෙන නව ප්‍රභේද අපි විශාල වශයෙන් අඳුරලා දීලා ඒ වගේම උසස් ලක්ෂණ සහිත පරම්පරා දෙකක් එකතු කරලා දෙමුම් ප්‍රභේද ගොවීන්ට අඳුරලා දීලා ඒ අවශ්‍ය කරන කටයුතු කරලා තියෙන දැන් උදාහරණයක් හැටියට මාළු මිරිස් වර්ග ගණනාවක් CA8 LW LYW ඒ වගේම ගන්නෝරුව ප්‍රාර්ථනා F කියන දෙමුම් ප්‍රභේද අපි අඳුරලා දීලා තිනවා මාළු මිරිස් වලට ඒ වගේ මිරිස් තක්කාලි වම්බටු තිබ්බටු එලවලු පිපිඤ්ඤ වට්ටක්ක බටකොළු කරවිල පතෝල මෑ වඳුරු මෑ පඳුරු මෑ දඹල කව්පි වර්ග බණ්ඩක්ක රාබු කැරට් නිමිති තම්පලා මේ ලොකුලුණු ඒ සියලුම මේ සියලුම වර්ගවල එළවලු වලට නව ප්‍රභේදයන් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා අඳුන්වලා දීලා මේ රටේ කෘෂිකර්මාන්තේ නව ආරකට ගෙන යෑමේ වැඩපිළිවෙල කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා අපි ආරම්භ කළා තියෙනවා කියන කාරණේ අපි ඔබතුමාට කියන්න ඕනේ. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙන් අද අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි අපේ බීජ නිෂ්පාදන වැඩසටහන. දැන් මේ වෙනකොට ගරු සභාපතිතුමනි අපේ මුළු බීජ අවශ්‍යතාවෙන් අපි 100%ක් අපි ආනයනය කරන උඩරට බීජ ඇතුළත්ව ඒ වගේම 30%ක් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කරනවා. ඉතුරු 40% මේ රටේ ගොවීන් නිෂ්පාදනය කරන්න. ඉතින් එතකොට මේ ගොවීන් නිෂ්පාදනය කරනකොට අපි ගොවියට අවශ්‍ය කරන බීජ ලබා දෙන එක බීජ සහතික කිරීම ඒ වගේ ඒ ගුණාත්මක තත්ත්වෙන් අපි ඉහළට යන්න ඒ කරන අවශ්‍ය කරන පහසුකම් අපි කෘෂිකර්ම අමාත්‍යාංශ හැටියට අපි ලබා දීලා කියන ලබා දෙනවා කියන කාරණා අපි කියනවා. ඒ වගේම මේ අපේ අස්වැන්න වැඩි කරගන්න අපි තව වැඩපිළිවෙල ගන්නාවක් මේ රටේ ගොවියට අඳුනලා දීලා තියෙනවා. එතෙන්දී අපි විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වගා තාක්ෂණ පැකේජ ගන්නාවක් අපි අඳුනලා දීලා තියෙනවා. එතෙන්දී අපිට කියන්න පුළුවන් යහපත් කෘෂිකාර්මික පිළිවෙතේ ගැන ගැප් අනුගමනය කරමින් ගැප් ව්‍යාපෘතිය ඒ වගේම ඒකාබද්ධ පරිබෝධ කළමනාකරණය පසු අස්වනු හානිය ආම කරන්න විවිධ ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙන කරු සභාපතිතුමනි විශේෂයෙන්ම දැන් මේ වෙනකොට අපි ප්ලාස්ටික් කූඩ ගොවීන්ට ලබා දීමේ වැඩකටුත් ආරම්භ කළා දෙන මේ අයගෙන් 50%ක දායකත්වයේ අරගෙන ඒ තමන්ගේ අස්වැන්න ආරක්ෂා කරගන්න ඒ වගේම අපි විවිධ මාධ්‍ය ඔස්සේ ජනමාධ්‍ය ඔස්සේ ඒ වගේම වෙබ් අඩවි මගින් මේ රටේ ගොවියා දැනුවත් කරන කොහොමද තමන්ගේ අස්වැන්න නිසියාකාරව ආරක්ෂා කරගන්න කිය ඒ වගේම විවිධ සම්බන්ධන ආදී විශේෂයෙන්ම අපි කියන්න ඕන දැන් පෞගී සද්දයකට ඉස්සලා අපි බටාත තිබ්බා ඇග්‍රෝ ටෙක් අලුත් කෘෂිකාර්මික දේවල් මේ රටේ ජනතාවට අඳුනලා දීමේ ප්‍රදර්ශනයක් මම හිතන්නේ මේ රට ඒ හම්බන්තොට ප්‍රදේශයේ විශාල ජනතාවක් ඒ සඳහා සහභාගි වෙලා විශාල පාසල් ප්‍රජාවක් ඒ සඳහා සහභාගි වෙලා ඒ දැනුම එය ලබා ගත්තා. ඉතින් මම හිතන අපිට මේ ආකාරයෙන් අපි කරු සභාපතිතුමනි අපි කියන්න ඕන කෘෂිකර්ම අමාත්‍යාංශය සහ මේ රට හැටියට අද ගොවි ජනතාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කළා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ඇතිවිලා තියෙන තත්ත්වයන්ගෙන් දේශපාලන වාසි ලබා ගන්න දුව මම හිතන අපි පක්ෂ විපක්ෂ සියලු දෙනා මම හිතන ඒක රාශි වෙලා අද මේ රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙල ජනාධිපත්තුව ආරම්භ කළා තියෙනවා. මම හිතන්නේ ජනාධිපත්තුමාට ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබා දිය යුතු කියන කාරණේ තමයි අපි කියන්නේ. ඉතින් මෙතෙන්දි මම අපේ කෘෂිකර්ම අමාත්‍යතුමා සහ මගේ රාජ්‍ය අමාත්‍යතුමාලා අපේ හෙරත් අමාත්‍යතුමා ඇතුළේ සියලු දෙනාම මේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න අපිට ලබා දෙන සහයෝගය පිළිබඳවත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන ඔබතුමා අපිට කාලය ලබා දීම පිළිබඳව අපේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මගේ අදහස් ප්‍රකාශය අවසන් කරනවා. බොහොම ස්තුතියි කරු සභාපතිතුමනි.
බොහොම ස්තුතියි. ගරු චීරතසේකර මන්තුමා.
ගරු මූලාසනාධිපති මන්ත්‍රීතුමනි, ගොවියන් විසින් මෝඩ දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් ගෙනා කල් තැබීමේ යෝජනාව ඒ අදහස් පළ කිරීමට ලැබීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ලබා දීම සම්බන්ධයෙන් ඇත්තෙන්ම ගරු මූලාසනාධිපති මන්ත්‍රීතුමනි, අපේ රාජ්‍ය අමාත්‍යතුමත් ඉන්නවා. අපි කවුරුත් දන්නවා මැති අමාත්‍යවර වෙන්න පුළුවන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, ඊළඟට ගණකාධිකාරීවරුන් වැනි වෘත්තිකයින් වෙන්න පුළුවන් නීතිඥවරුන් ඇතුළුව. ඒ වගේම රාජ්‍යයකුන් නිලධාරීන් වෙන්න පුළුවන්. ඒ වගේම පුද්ගලික අංශයේ නිලධාරීන් වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම ජීවත් කරවන්නේ, මේ සියලු දෙනාටම ආහාර සපයන්නේ ගොවියෝ. හැබැයි එතකොට ඒ අනුව හරිනම් බැලුවොත් ලෝකේ තියෙන වැදගත්ම වෘත්තිය විය යුත්තේ ගොවි වෘත්තිය. හැබැයි මේ ගොවියන්ට අද ගොවියන් විඳින දුක, ගොවියන් මොන දිල තියෙන අර්බුදය හා ගැටලුව, ඒ වගේම ගොවියාට හිමි තැන, ගොවියාට හිමි පිළිගැනීම ගත්තොත් ඒ තමයි අන්තිම තැන. ඒ නිසා රටේ සෙන්ටර් ලෝකේ සියලු දෙනා ජීවත් කරන ගොවියට අද අනික් සියලුම දෙනාට වඩා වැඩියෙන් අසීමිත දුකක්, අන්ත දුක්ඛිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ මං හිතන්නේ ගොවිය සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්තිමය වශයෙන් කාලයක් තිස්සේ අනුගමනය කරපු ප්‍රතිපත්ති වල වැරදි හා හරි ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම කියන කාරණේ පදනම් කරගෙන තමයි ඉන්නේ. දැන් ගොවිය අද මුණ දෙන ගැටලුව තමයි අතිවිශාල වියදමක් දරන්න වෙනවා තමන්ගේ ගොවිතැන කරගෙන යන්න. වී ගොවියෙක් ගත්තොත් අක්කරයකට රුපියල් 85,000ක පමණ මුදලක් වියදම් කරන්න වෙනවා මේ ගොවිතැනින්. දැන් මහාවාරි ව්‍යාපෘති යටතේ නම් ලොකු අස්වැන්නක් තියෙනවා. ඒකෙන් යම් ප්‍රමාණයක් හව වෙයි. නමුත් මහාවාරි නැති ව්‍යාපෘතියේ විශේෂයෙන් අහස් දියෙන් වැඩ කරන ගොවියෝ හා සුළු වාරි ව්‍යාපෘති ගොවියෝ ඉන්නවා. ඒ අයට ඒ කියන තරම් අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. මේ අස්වැන්න ලැබෙන්නේ නැතුවම අද ලැබෙන අස්වැන්නෙන් අවම වශයෙන් වී කිලෝ 800ක් 850ක්වත් වැය කරන්න වෙනවා වියදම් පියව ගන්න. ඉන්පස්සේ ඉතුරු වෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. වී කිලෝ 700ක් තමයි ඉතුරු වෙන්නේ. ඒක මාස 6ක ආදායමක් ලබන්න තරම් ප්‍රමාණවත් නැහැ. මං හිතන්නේ අද ගොවියෙක් අක්කරයක් වගා කරන ගොවියෙක් මාසෙකට තමන්ගේ ශ්‍රමයත් ඇතුළුව වෙහෙසිලා රුපියල් 12,000ක් 15,000කට වඩා ගන්නේ නැහැ. ප්‍රධානම හේතුව තමයි මේ දරණ පිරිවැයට සරලන මිලක් නොමැතිකම. ඒතර පුද්ගලික අංශයේ වී ගොවියෝ අපේ රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය මං හිතන්නේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය කාලේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය වියාලේ මණ්ඩලේ හදලා සක්‍රීයව කරගෙන ගියා. අපි ඒක දන්නවා කවුරුත්. හැබැයි ඒ 1977න් පස්සේ මම විශ්වාස කරනවා මේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසි සැලසුමකට අනුව ක්‍රියාත්මක වුණේ නැහැ. මේ පහුගිය අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණි ආණ්ඩුව හදපු අවස්ථාවේ ඉඳලම මේ දක්වාම අපි අස්වනු නිලන කාලේ කිට්ටු වෙනකොට රජය අරාඳිනවා, කෘෂිකර්ම ඇමතුමා ඉල්ලනවා ප්‍රතිපාදන දෙන්න අපට වීමිල දී ගන්න අවශ්‍යයි කියලා. හැබැයි ප්‍රතිපාදන ලැබිලා රජය වීමිල දී ගන්න ලෑස්ති වෙනකොටම පුද්ගලික අංශිත අවම මිලට වීමිල දීගෙන ඉවරයි. එතර පහුගිය අවුරුදු ගණනාවක් අද්දකීම් තියෙනවා. මම පාරිභෝගික කඩතුලව රාජ්‍ය ඇමති කාලෙත් මේ පිළිබඳ අධ්‍යයනය කළා. එතර ඒ කාලෙත් තිබුණේ දැනුත් එහෙමයි තියෙන්නේ රජයේ වී මිලදී ගන්න ලෑස්ති වෙන තෙක් පුද්ගලික අංශය ඉතාමත් අඩු මිලට වී මිලදී ගන්නවා. මේ සැරේ රුපියල් 90, 85, 95 වගේ මිල ගණන් වලට තමයි පුද්ගලික අංශය වී මිලදී ගත්තේ. අන්තිමේ අමාරුවෙන් ප්‍රතිපාදන ටික හදාගෙන රජයේ ලෑස්ති වෙනකොට මුළු වියස්තෙන්ෙන් 80%, 90% පුද්ගලික අංශය මිලදී අරන් ඉවරයි. එතකොට ඉතුරු 80%, 10%, 20% තමයි ආණ්ඩුවට මිලදී ගන්න තියෙන්නේ. ඒක මිලදී ගන්න යනකොට පුද්ගලික අංශය වී මිල ඉහළ දාලා ටිකක් වැඩි මිලට වී මිලදී ගන්නවා. දැන් මේ වෙනකොට ඔන්න ගොවියට යම් මිලක් ලැබෙනවා. ප්‍රමාණවත් මිලක් නොවුණත් යම් මිලක් ලැබෙනවා. හැබැයි දැන් අර රුපියල් 90%, 80% ගන්න කාලේ වී මිල පදනම් කරගෙන නෙමෙයි සහල් මිල තීන්දුව වෙන්නේ. එතර පාරිභෝගිකයට ඊළඟ ප්‍රශ්න එනවා සහල් මිල තීන්දු කරන්නේ මේ අන්තිම කාලේ රුපියල් 105ට 110ට නඩු කිලෝ එකක් ගන්නවා වී අන්නේ ඒ මිල පදනම් කරගෙන තමයි සහල් මිල තීන්දු වෙන්නේ. එක පැත්තකින් ගොවියා අසාධාරණ ලක් වෙනවා, දැවැන්ත සූරාකෑමකට ලක් වෙනවා. අනිත් පැත්තෙන් පාරිභෝගිකයා දැවැන්ත අසාධාරණ ලක් වෙනවා. මේක වළක්වන්න තිබුණු හොඳම ක්‍රමය තමයි රජයේ වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය ඉදිමත් කිරීම හා සැලසුම් සහගතව සිදු කිරීම. අද අමාත්‍යතුමා පැහැදිලිව කිව්වා රජයට යෝජනා කළා වී මිල දී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන දෙන්න. මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන දෙන්නේ නැති බව ඇමතිවරයා මේ සභාවේදී කිව්වා පැහැදිලිව. මුදල් අමාත්‍යාංශය කියන්නේ ජනාධිපතිතුමා. මුදල් අමාත්‍යාංශයේ වෙන කෙනෙක් ඇමතිවරයා නෙවෙයිනේ. ඒතර මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට මේක පැහැදිලි කරලා දීලා රැසීමක් තියලා මේකට අවශ්‍ය ප්‍රතිපාදන දිය යුත්තේ ජනාධිපතිතුමානේ මුදල් ඇමති හැටියට. එතර ජනාධිපතිතුමා මේකෙන් විදෙන්න බෑනේ. එතර ජනාධිපතිතුමා මේ දෙයත් වලලු අන්තිමේ මේ ප්‍රතිපාදනය හරි අරන් දුන්නේ. එහෙම නෙමෙයි මේක රජයේ පුද්ගලික අංශය අවම මිලට වී මිලදී ගන්න කාලේ ජනාධිපතිතුමා හරනම් මැදිහත් වෙලා කියන්න ඕන මෙන්න ප්‍රතිපාදනයක් තියෙනවා. මේ ප්‍රතිපාදනයට වී ටික මිලදී ගන්න. එතර දැන් අර 90ට ගන්න කාලේ රජය කිව්වා නම් 100යි කියලා. ඒ කාලේ හැර ගොවියට රුපියල් 100කට වී මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා. දැන් අපි දන්නේ මේ ගොවියා දුක්ඛිත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ එක පැත්තකින් මේ වී නියගය නිසා ගොවිතැන විනාශයට පත් වෙනවා. ඊළඟට නියගය ඉවරලා යන්තම් ආපහු මේක ගැට ගහගෙන එනකොට ඔන්න අසාමාන්‍ය ලෙස ජල ගැලීම් නිසා ඊටු ටික විනාශ වෙලා යනවා. ඒ දෙකෙන්ම බේරගෙන ඉස්සරහට ගෙනාවොත් මේ තමන්ගේ වගාව ඒකේ අත විශාල ප්‍රමාණයක් නොයෙකුත් අලින්ගෙම් වෙන්න පුළුවන්, වඳුරංගෙම් වෙන්න පුළුවන්, රිලවුන්ගෙම් වෙන්න පුළුවන්, දන් රේණුන්ගෙම් වෙන්න පුළුවන්. මේකෙන් විනාශ වෙනවා. ඒකත් බේරලා ගෙනාගත්තහම ගොවියා තමන්ගේ අස්වැන්න යම් කොටසක් මේක විකුණා ගන්න බෑ. ඒක තුට්ට දෙකට විකුණන්න වෙනවා. පිරිවැය ආවරණය වෙන මිලකට විකුණ ගන්න බෑ මිලමදි.
එතකොට රජයට වීමිල දැඩිලා සීහලා දාන්න බෑ. මොකද සහල් මිලට ඒක බලපානවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම, ඒ වී ටික විකුණ ගන්න බැරි වුණාම ගොවියට සාධාරණ ආදායමක් නැහැ. සාධාරණ ආදායමක් නැහැ කියන්නේ ඊළඟ කන්න වගා කරගන්න විදිහක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ එකට එකක් ගැට ගැහුණු ප්‍රශ්න ගණනාවක, අර්බුද ගණනාවක පටලැවිලා ඉන්න අන්ත අසරණ පුද්ගලයෙක් තමයි දැන් ගොවියා කියන්නේ. ඒතර ගොවිතන කියන එක මේ වෙනකොට අත්තරිමින් යන සාපයක්සේ සලකන தත්ත්වයට පත් වෙලා ඉවරයි. ඉතින් දැන් මේක හැම පත් වෙන හැම රජයක්ම ප්‍රතිපත්තිමේ ක්‍රියාදාමයක් අනුගමනය කරන්න ඕන. වී මිලදී ගැනීම සඳහා වන රජයේ ප්‍රතිපත්තිය මොකද්ද? සහතික වී මිල සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය පැහැදිලිව මොකද්ද? ඒතර පුද්ගලික අංශයේ මේක කඩ කරනවා නම්, ඒ ප්‍රතිපත්තියට පටහැනි ලෙස ක්‍රියා කරනවා නම් මේක පාලනය කරන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? අපි දන්නවා දැන් වී මිල මේ විදිහට තියෙද්දි දැන් තව සමහරලාට තව චුට්ටක් කල් යනකොට අන්තිම 10% 5% මිලදී
ගන්නවා.
සමහරට වී අස්සෙන් 5% විතර ඉතුරුලා තියෙද්දි ආව 120 130 මිලටත් යයි. ඒතර සහල් මිල තීන්දුව කරන්නේ අන්න එතෙන්ට. ඒ නිසා මම කියන්නේ රජය පැහැදිලිවම මේකට සැලකිල්ලක් දක්වනවා මදි, මේකට සැලසුම් හදනවා මදි. කොයි පැත්තෙන් ගත්තත් අන්තිමේ අපි හාල් මිල පාලනය කරගන්න බැරුවාම ආඩම්බරෙන් කියන්නේ අපි පිටරටින් ආනයනය කරනවා. ඔන්න බලන්න, පිටරටින් ආනයනය කරන එක විසඳුමක් නෙවෙයි. ඒ නිසා එක පැත්තකින් මේ ගොවියාගේ පිරිවැය අවම කරන ක්‍රමවේදයක් අවශ්‍යයි. ඉතින් ඒ පිරිවැය අවම කරන එදාදාද අද අස්වනු නෙලීම සඳහා රුපියල් 25000කට ආසන්න මුදලක් අක්කරයකට යනවා. පෙරාජ්‍ය අමාත්‍යතුමා ගොවියෙක් නිසා හොඳට දන්නවා. ට්‍රැක්ටරේට රුපියල් 25000කට අධික මුදලක් යනවා. මෙන්න මේ පිරිවැය යම් මට්ටමකට පාලනය කරගන්න පුළුවන් නම් ඔය රුපියල් 105 110 මිලත් ඇති. හැබැයි පවත්නා පිරිවැය හමුවේ මේ තියෙන පිරිවැය ව්‍යුහය තුළ මේ ගොවියට රුපියල් 2 කිලෝ එකට රුපියල් 105ක් 110ක් ලැබිලා මදි. ඇත්තරම දැන් තියෙන පිරිවැය නම් දරන්නේ ගොවියට අවම වශයෙන් නාඩු කිලෝ එකට රුපියල් 120ක්වත් ලැබෙන්න ඕන. අපිට තේරෙනවා හොඳටම නාඩු කිලෝ එකක් රුපියල් 120 වෙනකොට සහල් කිලෝ එකට මොකද වෙන්නේ කියලා. හැබැයි ඒතර ඒ සහල් කිලෝ එකේ මිල බේරගන්න නම් පාරිභෝගිකයට සාධාරණ මිලකට සහල් ලබා දීමට අවශ්‍ය නම් අනිවාර්යම ගොවියටත් පාඩුවක් නොවෙන්න නම් එක්කෝ මේ අතරමැද තියෙන ලාභ තීරුව සැලකිත ප්‍රමාණයකින් රජය විසින් අයින් කරන්න ඕන. ඒක කරන්න රජයේ ශක්තිමත් සැලකීතු ප්‍රමාණයකින් වී මිලදී ගන්න ඕන. රජයේ ලොකු ස්ටොක් එකක් තියෙන්න ඕන. තරඟකාරී මිලට රජයට වී දෙන්න පුළුවන් වෙන්න ඕන. අනිතක රජයේම වී මිලදී ගන්න ලෑස්ති වෙනකොටම කියනවා අපිට තියෙන ප්‍රතිපාදනය මෙන්න මෙච්චරයි. ඒතර අර පුද්ගලිකාංශයේ මහ පරිමාණ වී ව්‍යාපාරිකයෝ මෝල් හිමියෝ ගණන් බලනවා රජයේ මේ ප්‍රතිපාදනයෙන් ගන්න පුළුවන් උපරිම වී ප්‍රමාණය කොච්චරද.
ගරුමන්තුම
කාලවසන් දන්නවා වෙළඳපළේ කොච්චර තිබුණත් රජයට උපරිමයේ ගත්තත් ගන්න පුළුවන් මෙච්චරයි. ඒ නිසා එයාලා කලබල වෙන්නේ නැහැ. ඒ පුද්ගලිකාංශයේ තමන්ගේ වෙළඳපළේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තමන් හිතන විදිහටම සැලසුම් කළ විදිහටම කරගෙන යනවා. රජයේ
මිලදී
ගැනීමේ ක්‍රියාවලිය බලපෑමක් කරන්න බෑ. ඒ නිසා අපි ඉල්ලන්නේ රජයේ මේ ගොවියන් සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා මදි. වී මිලදී ගන්නා තැන විතරක් නෙමෙයි වගා කරන තැන පිරිවැය අඩු කරන්න මේවට හොඳ සැලසුම් සහගත ප්‍රතිපත්තිමය තීන්දුව වරන් ගොවියා ශක්තිමත් කරලා අපි ඔක්කොම සියලු දෙනා ජීවත් කරවන්නේ ගොවියා. ඒ ගොවියාට හරිහමං ආදායමක් ලැබිලා එයාට හොඳ ජීවන තත්ත්වයක් ලැබිලා හොඳ පිළිගැනීමක් ලැබිනා වෘත්තීය ගොවියෙක් නිර්මාණය කිරීම සඳහා ලෝකෙ පිළිගැනීම තියෙන ගොවියෙක් ලැජ්ජාවක් නැතුව අභිමානවත් කුමරුඩ බහින්න පුළුවන් ගොවියෙක් නිර්මාණය කරන සැලැස්ම රජයක් විසින් පිළියෙල කරලා ක්‍රියාත්මක කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරනවා. මම අපේ ගරු රාජ්‍යමන්ත්‍රීතුමාට කියනවා මේ අපේ අදහස් ටිකත් ඔබතුමා සැලකිල්ලට ගන්න කියලා. මගේ හිතවත් අමාත්‍යතුමනි,
බොහොම ස්තුතියි. ගරු සුදර්ශන් දෙනපිටිය මන්ත්‍රීතුමා,
ගරු මුල්ලසනාරුඩු මන්ත්‍රීතුමනි, ඉතාම වැදගත් මාතෘකාවක් කතා කරලා ලැබීමත් සතුට කරුණක්. මොකද අපේ රටේ කෘෂිකර්මාන්තය තමයි මූලික. සාමාන්‍ය රටවල් වල ගොවියා තමයි ගොඩක් මුදල් තියෙන හොඳ ජීවිකාවක් ගෙවන පුද්ගලයා බවට පත් වෙලා තියෙන හොඳ දියුණු රටවල් වල. නමුත් අපේ රටේ අවසනාවකට අපේ ගොවියා තමයි දුක් විඳිනම අමාරුම ජීවිතයක් ගෙවන අපහසුයෙන් ජීවත් වෙන කෙනා බවට පත් වෙලා තියෙනවා. මේ වී ඇටයක් විශේෂයෙන්ම අපි ගොවිතැන ගත්තොත් හාල් නිෂ්පාදනය ගත්තොත් වී ඇටයක් හදන්න යන වියදම වගේ නෙමේ මහන්සිය මිල කරන්න බෑ මිල කරන්න බෑ මම කියන්නේ මගේ දරුවටත් මං කියලා තියෙන්නේ මේක බත් ඇටයක් හලන්න එපා අයින් කරන්න එපා මොකද ඒ ඒකට මිලක් නියම කරන්න බෑ හාල් කිලෝ එක 200යි 250යි 240යි එහෙම වෙන්න පුළුවන් හැබැයි මේකේ මිල තීරණයක් කරන්න බෑ ඒ තරම් මේ අහිංසක ගොවි මහත්තුරු දුක් විඳිනවා ඒ තරම් දුක් විඳලා තමයි මේ වී ඇටේ නිෂ්පාදනය කරන්නේ ඒ හාල් අපිට ලබා දෙන්න ගෙදි තරම් දුකක් විඳලා නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා මං ඊයේ පෙරේදා ගිරාන්දුර කෝට්ටේ පැත්තේ ගියා අපි යන ගමන් එක මල ගෙදරක් තිබ්බ මං ඒක කතා කරන්න ගියාම ඒ ගෙදර ඒ ගෝවි මහත්මයා එහෙම නැත්නම් ඒ ගෘහ මූලිකයා නැති වෙලා මං ආව මොකක් කළා නැති වුනේ උණ හැදුනා ඊට පස්සේ දවසයි හිටියේ නැති වුණායි කිව්වා ටික දවසක් ඉඳන් ඔලුවක කොමක් තිබ්බයි කිව්වා පස්සේ පෝස්ට් මෝර්ටම් එක කරනකොට මේ උණ හැදිලා මරුණා කියන එක දැනගන්න හම්බුණා ඕක තමයි අපිට උනේ කිව්වා මං ඇහුවා අර ටැබ්ලට් එකක් තියෙනවා කුඹරට බහින්න ඉස්සල්ලා හැබැයි ටැබ්ලට් එක ගත්තේ නැද්ද කියලා මං ඇහුවා මේ උණ හැදෙනවට ඒක ප්‍රිවෙන්ට් කරන්න තියෙනවා හැබැයි ඒගොල්ලන් දන්නේත් නැහැ මෙතන ප්‍රශ්නයක් තියෙනවා මම කතා කරලා ඇහුවම ඊට පස්සේ මං කෘෂිකර්ම අමාත්‍යාංශයට අපේ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කතා කරලා සෞඛ්‍ය ලේකම්තුමාටත් කතා කරලා කිව්වා මෙන්න මේම ප්‍රශ්නයක් තියෙනවා එයි මේක දැනුවත් කරන්න නැත්තේ මොකද්ද මෙතන ප්‍රශ්නය සමහරට එතුමා දැන් හොයලා දෙන්නම් කියලා කිව්වා මට ඒක තාම ගන්න බැරුණා විස්තරේ කොහොම වුණත් සමහරට එතුමා අදහසක් විදියට පැහැදිලි කරා සමහරට මේකෙන් ඉෆෙක්ට් එකක් තියෙනවද දන්නේ නැහැ එතුමා වෛද්‍යවරයෙක් නෙමේ නමුත් ඒක නිසා සෞඛ්‍ය ලේකම්තුමා මට කිව්වා මේකේ ඉෆෙක්ට් එකක් තියෙනවද දන්නේ නැහැ කිඩ්නිස් වලට මේ ගොඩක් අර වග්ගඩු ආශ්‍රිත රෝග තියෙන නිසා එහෙම වෙන්න පුළුවන්ද වෙන්න පුළුවන් ඒක මේ ටැබ්ලට් එක දෙන්නත් ඒක නිසා කියලා හැබැයි මම දන්නේ නැහැ ඒ තත්ත්වය මෙන්න මේ සම්බන්ධීකරණය මේ ගරු අමාත්‍යතුමා මං හිතන්නේ පුදුම මහන්සියක් වෙනවා මේ කෘෂිකර්ම අමාත්‍යංශය මේවන් මම දන්නවා මොකද මේ ප්‍රදේශයට අපේ ප්‍රදේශයට දැන් රාජ්‍ය අමාත්‍යවරු කෘෂිකර්ම අමාත්‍යතුමා බදුල දිස්ත්‍රික්කයට මං හිතන්නේ මේ වෙනකොට විශේෂරයකට වැඩි ඇවිල්ලා තියෙනවා නොයෙකුත් ව්‍යාපෘති සඳහා ඇවිල්ලා ඔවුන් උද්‍යෝගයට ඔවුන්ට අවශ්‍ය සහන දීලා ගොවීන්ට අවශ්‍ය සහන දීලා නොයෙකුත් දේවල් කරා අපේ අල නිෂ්පාදනය අල බීජාල නිෂ්පාදනය කරන්න අවශ්‍ය කටයුතු දැන් සම්පාදනය කළා අපිට කූල් රූම්ස් ගහන්න ඒ හැම දෙයක්ම අනුමැතත් කරලා තියෙන දැන් ඒ වගේම අනෙකුත් ෆැෂන් ෆෘට් වගාව ඒ වගේම ටනල්ස් වල හදන ඒවා එහෙම නැත්නම් පොලි ටනල්ස් වල ඒ වගේ හදන ඒවා නිෂ්පාදන වලට අවශ්‍ය කටයුතු කරන්න ඊයේත් අපි සාකච්ඡාවක් තිබ්බා මේ හැම දෙයකටම ගොඩක් උනන්දු වෙනවා දැන් අද මම ගියා ඔවසයිට් කමිටියකට මේ සාමාන්‍යයෙන් ඔය වන සතුන්ගේ වෙන හානි සම්බන්ධව කතා කරන එකට සමහර වෙලාවට ඒව ගැන සමහර පරිසරවේදීන් හිතන්නේවත් නැහැ අපේ පැත්තේ තියෙන ප්‍රශ්නය අපි කතා කරනකොට දැක්ක දෙයක් පරිසරවේදීන් හිතන්නේවත් නැහැ සමහර වෙලාවට අපි විඳින දුක ඒ ප්‍රදේශයේ ගොවි මහතුරු විඳින දුක අපිට අලින්ගේ ලොකු තර්ජනයක් තියෙනවා අපිට රිලවුන්ගේ තර්ජනයක් තියෙනවා මොන්රොන්ගේ තර්ජනයක් තියෙනවා මේ කිසිම දෙයක් තියාගන්න බැරි තත්ත්වයට පත් වෙලා ඒ පැත්තේ අහිංසක ගොවි ජනතාව කිසිම දෙයක් නිකමට තියාගන්න බෑ එක පැලයක් තියන්නේ නැහැ මලක් තියන්නේ නැහැ
මන්ත්‍රීතුමා බෙහෙත් පිළිවෙල ගැටලුව සෞඛ්‍ය අංශ කාර්ය සභාවට යොමු කරන්න පුළුවන්
තැන්කියු එතකොට මෙහෙම තියෙනකොට ගරු මොනසාරු මන්ත්‍රීතුමනි අපි විඳිනවා පුදුම දුකක් අලින්ගෙන් වෙන තර්ජනය රැට අර තස්තවාදීන්ගේ තස්තවාදීන් මේ රට මේ රටේ තස්තවාදීන් හිටිය කාලේ වගේ 2009ට කලින් වගේ අර මායිංගම්මානවල හිටියා වගේ තමයි මයිංගන පැත්තේ ඔය කන්ද කැඩිය පැත්තේ මිනිස්සු ජීවත් වෙන්නේ රැට කැලෑවල සමාන රට ගස්තුර ජීවත් වෙන්නේ ඇයි මේ කොයි වෙලාවක අලියෙක් කේද කියලා දන්නේ නැහැ ඒ තරම් දුකක් විඳිනවා මේ මිනිස්සු අලි වටවල් ගැව්වා ඩොයිකුත් දේවල් කරා හැබැයි මේකට විසඳුමක් නැහැ ලෝකෙන් ගත්තත් විසඳුමක් නැහැ රිලවුන්ගෙන් උදේ තිස්සේ රිලවුන්ගෙන් උදේ දවල් වරුවේ සමනික් කරම රිලවුන්ගෙන් කරදරයි රිලවුන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ එක දෙයක් තියාගෙන ගෙදර බත් මුට්ටියක් තියාගන්න බැරි තත්ත්වයට පත් වෙලා ඉතින් මේව ගැන කතා කරනකොට හැබැයි ඒගොල්ලන්ට උත්තරයක් නැහැ කාටවත් උත්තරයක් නැහැ හැබැයි කියන්නේ සත්තුන්ට හිංසා කරන්න එපා කියන එක තමයි ඒගොල්ලන්ගේ කතාව ඉතින් ඒක නිසා මේක නෙමෙයි විය යුත්තේ අපි මේකට දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් එමේ එක කාලයකට ඒගොල්ලන් කැංගරුවන් මරලා දානවා කරන්න දෙයක් නැහැ ඒගොල්ලන් පාලනය කරන්න මේ සත්තු පාලනය කරන්නේ මරනවා. දැන් අද මම අපේ කෘෂිකර්ම අමාත්‍යතුමාත් හිටියා ඒ අපේ කමිටියේකේ. ඒ කමිටියේ ඉන්න එතුමත් ගියාලු තල්මස්සු සමරලාට තල්මස්සු වැඩි කියලා පාලනය කරන්න ඔවුන් තල්මස්සු මරන වේලාවක් තියෙනවා. මුවන් පාලනය කරන්න සමහර රටවල මුව මරන කාලයක් තියෙන එක කාලයක්. හැබැයි හොඳ කන්ඩිෂන් මේවා නීති හදලා ඒක හරි ක්‍රමයකට ක්‍රමවත් විදියකට හදනවා. ඉතින් අපේ රටේ කිසිම දෙයක් මොන දේ කරන්න ගියත් විරුද්ධ වෙන කණ්ඩායමක් ඉන්නවා. මේක තමයි මේ ප්‍රශ්නේ ගරු මූලසාරණ දරු මන්ත්‍රීතුමනි. අපිට හරි ප්‍රශ්නයක් මේක. ඒක නිසා මේවට අපි ඔක්කොම එකතු වෙලා විසඳුමක් හෙවිය යුතුමයි. එහෙම නැත්නම් මේ අහිංසක ගොවියෝ තවත් දුකෙන් දුකට පත් වෙන හැමදෑම ණයයි මේ ගොවියෝ. හැමදෑම ණයයි. දැන් යම්කිසි මොඩර්නයිසේෂන් ප්‍රෝග්‍රෑම්ස් නොයෙකුත් දේවල් ඇවිල්ලා දැන් යම්කිසි සහයෝගයක් දෙනවා උන්ට. අඩුවෙන් වතුර ජලය පාවිච්චි කළා හදන බල ඩ්‍රිප් සිස්ටම් එක. ඒ ජල බිඳු ක්‍රමේ මේවා උගන්වලා දැන් අලුත් දෙයක් අලුත් තාක්ෂණයක් ගේන්න කටයුතු කරනවා. සමහර ගොවීන් මේකට කැමති නෑ සමහර වෙලාවට. අපි හරි අමාරුයි ඒගොල්ලන්ගේ මේ ට්‍රැක් එකට දාගන්න. ඊළඟ පරම්පරාව ගොවියට කුඹුරට බහිද? මේ தත්ත්වය නිසා ඊළඟ පරම්පරාව කුඹුරු වලට බහිද? බහින්නේ නෑ. ඒගොල්ලන් මඩගාගෙන ආයි ගොවිතැන් කරන්න යන්නේ තාත්තා හැමදාම ණයයි. තාත්තා හැමදාම ණයයි ගේනවා අස්සන්න නෙලනවා ණය ටික ගෙවනවා ආපහු ණය වෙනවා අස්සන්න ගන්නකොට ණය වෙනවා. ඕක තමයි தත්ත්වය. අස්සන්න ගන්නකොට ගෙවනවා ආයි ණය වෙනවා. හැමදාම ගිහිල්ලා අන්තිමට හිර වෙලා යනවා. එහෙම දෙයක් වුණා අයියේ පෙරේදා. කරගන්න දෙයක් නැති තත්ත්වෙටම පත් වෙනවා ගොවීන්ට. ඒක නිසා මේ තත්ත්වෙ මුදවා ගන්න අපි විශේෂ කටයුතු කරන්න ඕනේ. මේ වෙනකොට කෘෂිකර්ම අමාත්‍යයන් යම් කිසි වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඒක ඉතාම වැදගත්. මොකක් ක්‍රමවේදයක් හදනවා. හැබැයි තව තාක්ෂණය ගෙන යා යුතුයි. ඊශ්‍රායලෙ ගත්තොත් බටු කරලක මං එදා මං මීට කල්ලුත් කතා කරලා තියෙනවා. බටු ගෙඩියක් කිලෝ එකහමාරකට වැඩිය ලොකුයි. ඔවුන් කාන්තාරක වගා කරන එක වැවයි තියෙන ඊශ්‍රායලෙ. එක වැවයි කාන්තාරක වගා කරන්නේ. ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔවුන් 105ක් ජාතික ධනයට එකතු කරනවා. කෘෂිකර්මාන්තේ අපිට කොච්චර දේවල් තියෙනවද? අපිට වතුර ඕන තරම් තියෙනවා. අපි හරි පාලනේ ජල කලවනා කරන්නේ. ජල කලවනා කරන්නේ හරියටම කරගන්න ඕනේ. අපි වැව් හැදුවා ගිය පසුගිය කාලේ වැව් විශාල ප්‍රමාණයක් හැදුවා. මගේ දිස්ත්‍රික්කේ විතර වැව් හැදුවා. වැව් 56ක් විතර හැදුවා අලුතෙන්. ඒ තිබ්බ පරණ තිබ්බ වැව් රජ කාලෙන් පස්සේ මං ඉතින් හදන්න පටන් ගත්තේ අපි. ගිය අවුරුදු දැන් අවුරුදු දෙකකට කලින් වැව් අපි 56ක් විතර හැදුවා ඒ දිස්ත්‍රික්ක විතර. දැන් ඒවෙන් අස්සන්න ඒවෙන් ප්‍රයෝජන අරගෙන ගොවින්ට අවශ්‍ය වගාව කරන්න පුළුවන්. දැන් කරන්න පුළුවන්. හැබැයි මේ වනසතුන්ගේ උදර ඊළඟ රවින තාක්ෂණයේ භාවිතා කිරීම මේවා එන්නේ නැති නිසා තමයි අපි අන්න ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ එක්කම දැන් මේ ගොවින්ගේ අස්සන්න නෙලාගෙන විකුණ ගන්න එක මේකට සිස්ටම් එකක් හදෙන්න ඕනේ. අපේ කෘෂිකර්ම අමාත්‍යතුමා අපි දන්නවා දැන් අල ප්‍රශ්නේ එනකොට අල ටැක්ස් එක දාගන්න කොච්චර මං කෑ ගැහුවද මේකේ. කෘෂි මුදල් අමාත්‍යංශයෙන් ඒකට අවශ්‍ය කටයුතු කරේ නැහැ. අවශ්‍ය වෙලාවට ඒක කටයුතු කරේ නැහැ. අල වලට දාන ඉම්පෝට් ටැක්ස් එක වෙලාවට දැම්මනම් මේ අපේ ගොවි ආරක්ෂා කරගන්න තිබ්බා. ඒක කරේ නැහැ. අපි අපේ දිස්ත්‍රික් ලේකම්තුමා එහෙන් සම්පූර්ණ වාර්තාත් එක්ක එව්වා. කෘෂිකර්ම අමාත්‍යතුමා ඒ සැනින් ඒක ඇරියා මේක මේ යවුවා මුදල් අමාත්‍යංශ. හැබැයි එතනින් ඒ අවශ්‍ය කටයුතු උන්නේ නැහැ. අස්සන්න ලෙලන වෙලාවේ තමයි මේ ඉම්පෝට් ටැක්ස් එක දැම්මේ. ආනයන් ටැක්ස් එක දැම්මේ. එතකොට වැඩක් තියෙනවද? මේ ගොවි අන්ත අසරණ කරා. ඒක නෙමෙයි විය යුත්තේනේ. මේකට හරි සිස්ටම් එකක් හැදෙන්න ඕනේ. මේක මම කිව්වේ ඒකයි. මේකට හැදෙන්න ඕනේ මේ අල වලට වගේම මේ වී වලටත් ඒ විදිහම සිස්ටම් එකක් හැදෙන්න ඕනේ. රටේ නිෂ්පාදනයක් එළියට එනකොට අස්සන්න නෙලන කාලෙට ඉස්සෙල්ලා අපේ අස්සන්න ගන්නේ කරලා ඉවරලා අස්සන්න ගන්නේ කරලා අපිට පුළුවන් මේ සිස්ටම් එක හදාගන්න. මේක එච්චර දෙයක් නෙමෙයි. මේ කමිටියක් පත් කළා කරන්න පුළුවන් දෙයක්. මේ ගොවින් බිමේ ඉන්න ගොවියගෙන් අහන්න මොකද්ද වෙන්නේ කියලා. ගොවියා දන්නේ නැහැ. ගොවියා කරන්නේ හැමදාම ඔය ෆර්ටිලයිසර්ස් විකුණන එහෙම නැත්නම් ඔය කුෂි මේ බේද්‍රව්‍ය විකුණන කඩේ ගිහිල්ලා ඒ මුදලාලිගෙන් තමයි අහන්නේ. අපිට මෙන්න මේ ලෙඩක් තියෙනවා. මේකට මොකද කරන්නේ? එයා දෙනවා එකක්, තව එකක් දෙනවා, තව දෙයක් දෙනවා. ඒව අහගෙන තමයි ඉන්නේ. ගිය අවුරුද්ද වැඩි නම් මිල මේ අවුරුද්දේ ඒකම හදනවා. ඔක්කොම එකතු වෙලා ඒක හදනවා. අපේ පැත්තේ වගා කරන්නේ ගොඩක් එළවලු වගා කරුවන් ඉන්නේ. එළවලු වගා කරුවන් දැන් ඉන්නේ. ගොඩක් ඉන්නේ එළවලු වගා කරුවන්. දැන් ඒගොල්ලන්ගේ අස්සන්න නෙලන කාලෙට එක ටිකටම එකටම හදලා මේකට මිල ඒ විදිහටම බහිනවා. සමහරවල් වලට තක්කාලි ටික විකුණ ගන්න විදිහ නම් රුපියල් 5යි. විසිකල්ල දාලා යනවා. ආර්ථික මධ්‍යස්ථානයට ඇවිල්ලා මෙන්න මේකට සිස්ටම් එකක් හැදෙන්න ඕනේ. දැන් අපි යම්කිසි මට්ටමකට ඇවිල්ලා හැබැයි අපි තව දුරටත් ඒක ඉස්සරහට ගෙනල්ලා මේ ගොවිය ආරක්ෂා කරගන්න වැඩපිළිවෙල කරන්න ඕනේ. මේ වී ප්‍රශ්නේ හැමදේම තියෙන දෙයක්. මේ වී ගොවිය අපි වී ගොවියට හැමදේම තියෙන දෙයක්. අපේ ඇමතුමා මේ වෙනකොට අමාත්‍යංශයෙන් යවලා තියෙනවා අය මුදල් අමාත්‍යංශයට මේකට අවශ්‍ය වී මිලදි ගැනීමේ කටයුතු දිශාකාරව කරන්න ඒක පාලනය කරන ක්‍රමවේදය හදලා යවලා තියෙනවා. නමුත් තාම ඇක්ෂන් එකක් නැහැ. ඒ කිව්ව ඇමතුමාගේ කතාවෙත් කිව්වා. මම අහගෙන ඉඳි ඇමතුමා කතාවෙත් කිව්වා. ඉතින් එහෙමනම් මේක එකට එක එක යාන්ත්‍රණයක් විදිහට එකර එකට මේ රෝද ටික කරකෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කොහොම අපහසුතාවයටපත් වෙනවද? අපි මේවා අවශ්‍ය පියවරවල් ගන්න නැති නිසා තමයි මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ අපේ රට. අවශ්‍ය පියවරවල් අවශ්‍ය වෙලාවට ගත්තේ නැති නිසා මේ හැම දෙයක්ම ලියලා තියෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ නැෂනල් ප්ලෑන් එකක් නැහැ අපිට. ජාතික සැලැස්මක් තිබිය යුතුයි. ජාතික සැලැස්ම තිබ්බොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මේ හැම දෙයකටම ලියලා තියෙන්න ඕනේ කොයි විදිහටද වෙන්නේ කියලා. මම හමුදා නිලධාරියෙක් කැටියට මම කියනවා හමුදාවේ තියෙන මේ සිස්ටම් එක. ඒක නිසා තමයි හමුදා ක්‍රමයකට යන්නේ. හමුදාවේ තියෙන සිස්ටම් එක හැම දෙයක්ම ලියලා තියෙන්නේ ගරු මුලසාන මන්ත්‍රීතුමනි. අපි දන්නවා මොකක් හරි පාඩමලාවක් කරනවා නම් කවද ඉවරෙන්නේ මොනවද කරන්නේ කොන්වකේෂන් තියෙන දවසත් එක්කම දන්නවා. KDO එකට ගිහිල්ලා ගත්තා KDO කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකට ගිහිල්ලා ගියොත් ඒකට ඇතුල් වෙන කෙනා දන්නවා කවද්ද කොන්වකේෂන් එකේ තියෙන්නේ කියලා. ඒ තරම් සිස්ටම් එකකට හදලා තියෙන ඒ ලියලා තියෙන ක්‍රමයක්. විවාහ වෙනවා නම් විවාහ වෙනවා නම් අපිට කෙනෙක් හරි කවුරු හරි විවාහ වෙනවා නම් ඒකට අවුරුද්දට කලින් ඉඳන් එයාට තියෙනවා කරන්න වැඩ ටිකක්. ඒ විවාහ උත්සවය කොයි විදිහට සංවිධානය කරන්න සංවිධානයේ වැඩ ටික සියල්ලම ඒ ලියලා තියෙනවා ඒ සිස්ටම් එකට. මෙන්න මේ සිස්ටම් එක හදාගත්තොත් හදාගත යුතුයි. අනෙක් රටවල් මේ සිස්ටම් එක තියෙනවා. අපිට දෙවෙනි පරම්පරාව ඊළඟ පරම්පරාව ගොවිබිමට යන්න නම් නවීන තාක්ෂණය ගෙන ආ යුතුමයි. නවීන තාක්ෂණය එකතු කරන්න ඕනේ. දැන් ටිකෙන් ටික කරගෙන යනවා. ඒකට කැමැති නැති වෙන්න පුළුවන් අලුත් පරණ පරම්පරාව. පරණ ගොවි මාත්‍ර කැමැති වෙන්නේ හැබැයි ඒකේ අවශ්‍යතාවය කියලා දුන්නම. දැන් අපිට තිබ්බා ප්‍රශ්නයක් අපේ කෘෂිකර්ම ඇමතුමා අපිට දුන්නා හේ මිරිස් වගාවට ඒ අලුත් මොඩර්නයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අපිට දුන්නා මිරිස් වගාව කරන්න නොයෙකුත් තව වගාවන් කරන්න අවශ්‍ය කටයුතු. අපිට පොලිටනල්ස් විදියට හදන්න නැතුව තව කව කරලා සතුන් දෙන්න බැරි වෙන්න කව කරලා ඩිප් සිස්ටම් එකේ වතුර ඉතාම අඩුවෙන් වතුර පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපිට දැන් අඳුල්ලා දීලා තියෙනවා. හැබැයි ගොවින්ද කියලා මේක අපි දාන්න යනකොට අපි කතා කරන්න යනකොට බණ්ඩාල ප්‍රදේශයේ මම දන්නවා එක තැනකට කියලා අපි කතා කරලා ගොවි මාත්‍රු සූදානම් කරලා වැඩේ කරන්න යනවා තුන් හතර දිනක් ගොවි සංවිධානවල විරුද්ධ වුණා. නෑ ඔවා කරන්න කියලා අපි ෆේල් වෙනවා කියලා. හැබැයි ඒක අරගෙන කියලා මොණ්ඩාගල කරා. මම ඒකෙන් 10ක් විතර නවත්තගෙන කුඹල් වල කරා. ඒවා සාර්ථකයි. අක්කර කාලෙකින් ලක්ෂ 25 තිය ගත්ත මිනිස්සු ඉන්නවා. ඒ තැනට යන්න යනකොට ප්‍රශ්න තියෙනවා. හැබැයි මේව තේරුම් කළා මේ අපේ ගොවි විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන්. මේවට මේව පුහුණු කළ යුතුයි. නිලධාරීන්ව පුහුණු කරන්න ඕනේ. ගමේන කුපනිසව පුහුණු කරන්න ඕනේ. කෘෂි පරිශ්‍රණ නිෂ්පාදන සහකාරව පුහුණු කරන්න ඕනේ හරියටම. එයා තමයි මේක ඉන්නේ බිමේ ඉන්න කෙනා. අන්න එයාව හරියට පුහුණු කරගත්තොත් නව තාක්ෂණයත් එක්ක පුහුණු කරගත්තොත් එයාගෙන් තමයි පණිවිඩේ යන්න ඕනේ මේ අහිංසක ගෝබි මහත්තුරුන්ට. ගොවින්ට යන්න ඕනේ එතනින් පණිවිඩේ. මේක තමයි අපි දැන් කරන්න උත්සාහ කරන්නේ. මම දන්නවා ඒක කරන්න උත්සාහ කරනවා. ඉතින් මේකට හැමෝම එකතු වෙලා මේ රටම ගොඩ ගන්න මේ රට ගොඩ ගන්න නම් අපි මේ කෘෂිකර්මාන්තය මොකද අනාගතේ ඉස්සරහට එන්නේ.
අල්බ මෙම්බර් 2 minutes left.
ගරු මුලසාන රුමන්දේ මන්ත්‍රීතුමන් ලොකු නියංගයක් එනවා කියලා අපිට ආරංචි වෙනවා. එහෙනම් අපි මේ වතුර ටික එකතු කරගෙන වාරි මාර්ග අමාත්‍යංශයත් එක්ක එකතු කරගෙන මේ ගමන යන්න ඕනේ. වාරි මාර්ග අමාත්‍යංශය අපි දොර කරන්න ඕනේ. අපි එකතු කරගෙන මේ ගමන යන්න ඕනේ. එතකොට යනකොට අපිට මේ ගොවි මේ ගොවින්ට අවශ්‍ය වතුර ටික වෙලාවට දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදනවා. අවම විදියට වතුර භාවිත කරන්න පුළුවන් ක්‍රමවේදය හදනවා. ඒකට අපිට ඊශ්‍රායලෙන් උපදෙස් ගන්න පුළුවන්. ඔවුන් කැමති ඊශ්‍රායල් තානාපතිතුමත් එක්කත් මම කතා කරා. ඒකට අපේ ඇමතුමත් මේ වෙලාවේ තියෙන යුදමය වාතාවරණයත් එක්ක කරගන්න විදියක් නැහැ. නමුත් ඇමතුමා උත්සාහ ගන්නවා. මම දන්නවා මහින්ද අමරවීර ඇමතුමා ලොකු උත්සාහයක් ගන්නවා. මම දන්න අපේ ප්‍රදේශවලට ඇවිල්ලා මේ කරපු දේවල් කතා කරපු දේවල් අපි පටන් ගත්ත පළවෙනි සැරේ ලංකාවේ පළවෙනි ෆැක්ටරි එක පටන් ගත්ත පොටටෝ චිප්ස් හදන අර්ථාපල් තීරු අර්ථාපල් හදන ෆැක්ටරි එක අපි පටන් ගත්ත බණ්ඩාරවෙල හොඳ නිර්මාණයක් ඒ වැඩේ දැන් කරගෙන යනවා අපි. දැන් ඒකට අවශ්‍ය අපිට ඉල්ලන ඉල්ලුමට සැපයුම දෙන්න විදියක් නැහැ. අපිට අර්ථාපල් නැති තත්ත්වයටපත් වෙලා දැන් ඒ අවශ්‍ය අර්ථාපල් එක අපිට ගාව ලංකාවේ හදන්න බෑ කියලා. අර්ථාපල්ලෙන් අපේ ලංකාවේ හදන අර්ථාපල්ලෙන් අපිට ඒ තීරු එහෙම නැත්නම් පොඩට චිප්ස් හදන්න බෑ කියලා කිව්වා. හැබැයි දැන් හදනවා. ඒ ක්‍රමවේදය හොයාගෙන අපි හදනවා ලංකාවේම නිෂ්පාදනයක්. මේ අපි ගෙනාවේ පකිස්තාන් වලින් පිටරටෙන් ගෙනාවේ මේ වෙනකම් මිලියන් ගණන් මේ වියදම් කරලා ගෙනාවේ. හැබැයි දැන් ඒක කරනවා අපි බණ්ඩාරවෙල. ඒකට හොඳ ගොවි මහත්තයෙක් ඉදිරිපත් වෙලා කරනවා. අපේ කුෂිකර්ම ඇමතුම අපිට උදව් කරා. ඊළඟට මිදි හැදෙන්නේ නැහැ කියලා ලොකු ප්‍රශ්නයක් තිබ්බා. හැදෙන්නේ නැහැ කියලා ඔක කතාව තිබ්බා. හැබැයි එක බණ්ඩාර කියලා ගොවි මහත්තය ඌපරණක මිදි හදනවා. ලොකුවත් නැහැ පොඩි ප්‍රමාණයක හදනවා ලොකු විශාල ප්‍රමාණයක්. එහෙනම් අපිට කරන්න පුළුවන් බෑ කියලා දෙයක් නැහැ මේ රටේ මොනවද හැදෙන්නේ නැත්තේ. අපිට කරන්න පුළුවන් ඒකට අවශ්‍ය ශක්තිය දෙන අරුම මැතුම හැම වෙලාවෙම උත්සාහ කරනවා. ඒ ගොවි බිම් වලට ගියා. තව පාලිත කියලා මහත්මේ ටනල්ස් වල පොලි ටනල්ස් වල හදනවා තක්කාලි හදනවා. ඒකේ ලංකාවේ වැරටි එකක් එහෙම නැත්නම් ඒ අපි නිකන් කතාවට කියන්නේ වල් තක්කාලි.
මම තුම අවසන් කරන් කාලය අවසන්.
මට පොඩි වෙලාවක් දෙන වල් තක්කාලි ගහට බට් කරනවා හොඳ තක්කාලියෙක්. ඒතොර ලෙඩ අඩුවෙන් හැදෙන්නේ කියන එකට. දැන් ඒක නිසා ඒ විදියට ඔව් දැන් ඒ නිර්මාණය කළා එක ගහකින් කිලෝ 5ක් 8ක් විතර ප්‍රමාණයක් ගන්න ඔක්කොම එක්ස්පෝට් කරන තක්කාලි. පොල් ටනල්ස් වල හදන්නේ අඩුවෙන් වතුරත් භාවිතා කළා. මේ බෙහෙත් ද්‍රව්‍යත් ඒවට ගහන්න නැතුව වසවිස ගහන්න නැතුව කරගෙන යනවා. මේවට තමයි අත්තල් දෙන්න ඕනේ. දැන් අවශ්‍ය කටයුතු ඊයේත් අපි සාකච්ඡා කරා ඔහු ගෙනල්ලා කුෂිකර්ම ඇමතුම සාකච්ඡා කරා. ඉතින් මේ දේවල් කරගෙන යනවා අපි ඔක්කොම එකතු වෙලා මේකට සහයෝගය දෙන්න ඕනේ. මොකද කුෂිකර්ම අමාත්‍යංශය ගොඩ යනවන කුෂිකර්ම අමාත්‍යංශ මේ කුෂිකර්ම මාත්‍ය ගොඩ යනවන මේ රට ගොඩ දාන්න පුළුවන්. අපිට අවශ්‍ය අපිට පරිභෝජනය කරන්න අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන්. අපිට හැබැයි ප්‍රශ්නයක් තියෙන මේ හැමදේම කරන්න ගියාම ගරු මුලසාරු මන්ත්‍රීතුමනි අපිට මේ කකුලෙන් අදින ප්‍රශ්නේ තියෙනවා. මොන දේ කරන්න ගියත් කකුලෙන් අදින ප්‍රශ්නේ තියෙනවා. මම අවුරුදු 3ක් කෑ ගෑව යෝගට් හැන්ද නවත්ත ගන්න ස්ට්‍රෝ එක නවත්ත ගන්න කිලෝ බෙටික් සමායන ටන් 3ක් විතර පොළවට යනවා යෝගට් හැන්ද රීසයිකල් වෙන්නේ නැහැ. අපි ප්‍රශ්න ලොකු ප්‍රශ්න ගොඩක් තිබ්බා. එක එක විදියට මට ප්‍රශ්න ආවා. මට සමහරලාය කතා කරලා මේව හදන මිනිස්සු ඒව කතා කරලා තර්ජනයක් කරා. ඔබතුමා ඇයි මේවට කතා කරන්නේ? හැබැයි ඒක නවත්ත ගත්ත අපි කතා කරලා. ඒකෙන් පොළොවට මේ යන ප්ලාස්ටික් ප්‍රමාණයක් යම් කිසි මට්ටමකට අඩු කරගන්න පුළුවන්. අපිට කරන්න පුළුවන්. එහෙමනම් අපි ඔක්කොම එකතුලා මේ දේ කරමු. ඒක තමයි අවශ්‍යතාවය. එහෙමනම් මේ හැම දෙයකටම සිස්ටම් කරලා සිස්ටම් හදා ගන්න ඕනේ. විදේශ රටවල් වලින් අපිට උපදෙස් ගන්න පුළුවන්. ඒ විදේශ රටවල් උපදෙස් අරගෙන කොයි විදියටද මේක බැලන්ස් කරගන්න? බැලන්ස් කරගන්න පරිභෝගිකය ආරක්ෂා කරගන්නත් ඕනේ. ගොවි ආරක්ෂා කරගන්නත් ඕනේ. ඒ ක්‍රමයේ විදිය අපි ඉම්ප්ලිමන්ට් කරලා ඉස්සරහට යමු කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සල්පවස්සන් තමයි. ඉතාම ස්තුතියි ඔබතුමා.